dua gramat itu.
Karunia Jakarta naik ke temani, tambah prata, jalan sampah dana, raja matilesa, kata itu kala, sanat nishan, tamat itu magi, biwewe pilimanda, soka, yojana bata, ikwan ni, ye soka kula abastawa, yalit sabah bata, api sepat karamini. Itu magi, desapalan wagi ma, සමාජ හා ජනතා සේවය දැවැන්ත ශක්තියක් බවට ප්‍රගතිශීලී ව්‍යාපාරයටම පත් වුණා. ජල සම්පන්න රාජ අමාත්‍ය සනත් නිශාන්ත මැතිතුමන් හදිසියේම ව්‍යෝහයට පත් වුණු ඛේද වාචක මෝටර් ප්‍රවාහන ගැටුම අප කවුරුත් දන්නවා. එතුමා එවැනි අවස්ථාවකට පත්වීමට අකණ්ඩ දේශපාලන ගමනක යෙදුණා. අප රජයටත් ඒ වගේම පොදුජන පෙරමුණටත් පුත්තලම් දිස්ත්‍රික්කයටත් මුල් මහත් වයඹ පළාතටත් විශාල සේවාවක් ඉටු කිරීමට එතුමාගේ ජීවිත කාලය තුළ හැකි වුණා. එපමණක් නොව රට පුරාම එම සේවාව ලබා දීමට පුළුවන් වුණු රාජ ඇමතිවරයෙක් හැටියට අපි තොරතුරු හා ක්‍රියාකාරීත්වය දෙස බලනකොට ඉතාම නිහතමානීව ප්‍රකාශ කළ යුතුයි. දේශපාලන පිවිසදා සිටම විශේෂයෙන්ම පොල්පුත්තලන් දිස්ත්‍රික්කයේ ජනතාවගේ සමාජීය දේශපාලන හා ආගමික අපේක්ෂාවන් ඉටුකර දීම සඳහා අප කැපවීමෙන් සනත් නිශාන්ත මැතිතුමා තරුණ දේශපාලන නායකයෙක් ව හිටපු කාලේ ඉඳලා කටයුතු කළා. එය ඉතාම උනාකමින් මං සිහිපත් කරනවා. තමාගේ තරුණ දේශපාලන කාල පරිච්ඡේදය තුළ ප්‍රායෝගිකව දිවාරෑ නොබලා විවිධ ගතිගුණවලින් පිරුණු කෙනෙක්. විවිධ අවස්ථාවල ජනතාවගේ සේවයට තමා ඉදිරිපත් වෙන ක්‍රියා දහමේම ඔප්පු කරා දවල් රෑ නොමුලා ජනතා සේවයට සනත් නිශාන්ත දායක වන ශක්තියක් බවට ජනතාව අතර ගෞරවයෙන් හා බැඳියාවෙන් එතුමා කෙරෙහි ඇති කරගත් ක්‍රියා දහමය. පෙරමුණගත් මන්ත්‍රීවරයෙක් වගේම ජනතාවගේ ජහන් ජනග්‍රහණය හා පරාජයත් එලෙසම බාරගත්ත. මට සිහිපත් වෙනවා දේශපාලනය නිසා සරත් නිශාන්ත මැතිතුමා හා ඒ පවුලේ අය වාර කීපයක් තමන්ගේ දේපොල නැති කරගත්තා. විනාශයට පත් කරා. දේශපාලන පලිගැනීමට ගොදුරු වුණා. නමුත් සරත් නිශාන්ත එම තරජන ගර්ජන මැද කවදාවත් සැලවුණේ නෑ. ඒ අධිෂ්ඨානයෙන් ගමන් කර යුතු දේශපාලන ක්‍රියා මාර්ගයට ඒ පරිත්‍යාග ඉටු කළ ආදර්ශය අපි අමතක කරන්නේ. වරක අපට මතකයි කරු අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සභාගාරයේ ඉන්නවා. අවුරුදු ගණනාවකට පෙර දේශපාලන පලිගැනීමට ලක්වුණු මේ අය නිසා ජනතාවද දේශපාලන පලිගැනීමට පත් වුණා. මේ ජය පරාජය උඩ ගෙවල් දොරවල් විනාශ වුණු ගෙවල් බලන්න අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග වාහනවලින් මන්ත්‍රීවරු හැටියට විශේෂයෙන් ගමන් ගත්ත මේ මහා හානිය ඇස්දුටුවෙන් පාර්ලිමේන්තුවට වාර්තා කරන්න. එයයි පුත්තලම් දිස්ත්‍රික්කයට තිබුණු දේශපාලන උරුමය. දමුදසනායක අපේ කඳවුරේ තවත් යෝදේ මරා දැම්මා. ඔහුගේ ජීවිතය නැති කරා. ඔහු අමාත්‍යවරේ කැටියට කතීට කරනකොට ඔහුවත් ජීවිතේ අවසන් කරවීම සඳහා කටයුතු කළා. එවැනි පසුවිම එවැනි තරජන හරහා තමයි සනත් නිශාන්ත මැතිතුමා දේශපාලන කරලියේ ඉදිරියටම ගමන් කළ හැකි ක්‍රියාදහමය ඔප්පු කරේ. අපි විවිධ අවස්ථාවල අමත්‍යවරු හැටියට ගමන් කරන විට එතුමා ප්‍රාදේශ සභාවේ ප්‍රධානත්වයක් ගත්තා. පළාත් සභාවේ කටයුතු කරා. මම මේ නියතමානීව පළාත් සභා භාර විෂය භාර අමාත්‍යවරය හැටියට තග්‍ර අමාත්‍යවරය හැටියට කියන්න ඕනේ. වයම පළාතේ අමාත්‍යවරය හැටියට ඔහු ඇති කරපු සැලසුම් අදටත් ක්‍රියාත්මක වෙන නොවෙනස්ම ක්‍රියාත්මක වෙන සැලසුම් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි වෙනත් පළාත් සභාවල් සඳහා ගරු අමාත්‍යවරේ කැටියට ඒ ඇති කරපු සැලසුම් ක්‍රියාත්මක කරන්න පළාත් පාලන ක්ෂේත්‍රයට අපි නියෝග කරා. මේ මාස කීපයකට කලින් සාකච්ඡා කරලා නියෝග කරේ ලංකාවේ සියලු සිටියම් සියලු මාර්ග සිටියම් බවට පරිවර්තනය කිරීම සඳහා තොරතුරු තාක්ෂණයෙන් එතුම ආරම්භ කරපු කුරුණෑගල දිස්ත්‍රික්ක වැඩපිළිවෙල ලංකාව පුරා ක්‍රියාත්මක වෙමින් පවතිනොත් ඒ ගැන සතුටක් මා හමුණු අවස්ථාවල එතුමා ප්‍රකාශ කළා. එවැනි අලුත් ආදර්ශයන් එකතු කරපු මන්ත්‍රීවරයෙක් ජනතා නායකයෙක් ඒ වාගේම අලුත් දේ නිර්මාණය කිරීම සඳහා ජනතාව සමග කටයුතු කරන්න පුළුවන්කමට සනත් දිශාන්තමැතිතුමා ආදර්ශයක්ද බවට පත් වූ ගැටුම් මැද ජීවත් වෙන්න සිද්ධ වුණා. දේශපාලන ගැටුම් එය මම හිතන්නේ අඩුවෙන් කීම සුදුසු නෑ. මගේ මිත්‍ර බයිස් අපේ හිටපු නගරාධිපතිතුමා සමග පුත්තලන් නගරේ ජල යෝජනා ක්‍රමය සම්බන්ධව මා ජල සම්පාදන අමාත්‍යතුමා හැටියට ගියපු අවස්ථාවල බොහොම මිත්‍රත්වයෙන් සහෝදරත්වයෙන් සිංහල මුස්ලිම් ජනතාව අතර ඒ වැඩ කටයුතු කරපු ආදර්ශය මම සිහිපත් කරනවා. එතුමාගේ ජීවිතයේ මූලික අධ්‍යාපනය ලබන විටත් ආදරණීය පියත් මාගේ පරම්පරාවත් ධනවත් පරම්පරාවක්. ඒ වාගේම කතෝලික භක්තිමතුන් හැටියට මුළු මහත් පවුලේ සියලු දෙනා සහෝදරයන් සහ සහෝදරිය කැපවීමෙන් තම ආගම අනුව කටයුතු කරා. හලාවත ප්‍රධාන විද්‍යාලවලින් අධ්‍යාපන ලැබූ සනත් දිශාන්ත මැතිතුමා කලින් සඳහන් කර පරිදි නීතිඥ චමරි ප්‍රියංක සමග විවාහ වෙමින් දුවරුන් තෙදෙනෙක්කා කුඩා පොතකුත් සිටිනවා. සනුත්මි ජවානා පෙරේරා දියණිය සදනි විහාර පෙරේරා දියණිය ඒ වාගේම සුභාෂියන් පෙරේරා සහ ඉතා කුඩා පුතා සහන් සමත් අන්තෝනියෝ පෙරේරා මේ දරුවන් මේ ආදරණීය පියාගේ වියෝවෙන් තම ජීවිතයේ අනාගතය ගැන සක්විතයක් නොමැතිව ජනතා සේවයේ ඉටු කරා වූ ඒ ආදර්ශමත් හා කැපවීම පරිත්‍යාගෙන් දායාද කළ පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට විවිධ සේවාමන් වල ඉටු කළ කාර්ය ශක්තිය සහ ආශිර්වාදය ලබනව ඇති. ඒ වගේම ජල සම්පාදන ප්‍රජා ජල අමාත්‍යවර හැටියට දවස් කීපයකට පෙර අතුවත් ප්‍රජා ජල ව්‍යාපෘති 3000කට වැඩිය ඇති කර අපි ඇති කළේ ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම ගැන ඇති අලුත් වැඩපිළිවෙළ ගැන අපෙත් එක්ක සාකච්ඡා කළා. ප්‍රජාවගේ ආරක්ෂාවට ජලය නැමැති ඒ පිම්මර බිඳුව ජනතාවට පත් කිරීම සඳහා වූ තිබුණු උනන්දුව ජලයක් නැමැති ජීවයක් පවතින්නේ නැහැ කියන කතා නැක්ක තිබුණි. ඒ උනන්දුව හා කැපවීම සඳහා උට වේලාවක් සීමා වෙයි නොතිබුණු බව අපිත් එක්ක කළ සාකච්ඡාවල් වශයෙන් මම සිහිපත් කරන දීවර සත්ත්ව කෘෂිකර්ම සුළු මාරි වර්ග නියෝජ්‍ය මාත ධූරයන්ද එතුමා විසින් විවිධ අවස්ථාවල පාර්ලිමේන්තුවෙන් පත්වීමත් ඒ වාගේම අමාත්‍ය ධූර සඳහා නියෝජ්‍ය අමාත්‍ය ධූර සඳහා ගමන් කරන පිළිගැනීම හිමි කරගත්තා. ඒ නිසා මේ අවස්ථාවේදී අවසාන දිනේ මම හිතන්නේ මට සිහිපත් වෙනවා පාර්ලිමේන්තුවේ ඇති වුණ යම් යම් මහා වාදය තුළ එතුමාගේ වත් අපි ජීවමානව දැක්කා. සක්‍රීයවල අපේ ආණ්ඩුවේ කඳපුරේ එම අනපනත් සම්මත කර ගැනීම සඳහා වූ ඇතිවුණු විවාදේ ඉදිරිපත් වී කටයුතු කරන ආකාරය. ඒ තමයි අපේ සනත් නිසාන්ත මන්ත්‍රීතුමාව අපි අවසානට දැක්ක අවස්ථාව. එතුමාගේ හදිසි වියෝමය අප කාටත් වගේම පළාතේ ජනතාවට වගේම ඒ පවුලේ බිරිඳ දරුවන්ටත් විශාල පාඩුවක් බව යළි සඳහන් කරමින් එම ශෝකයේ ප්‍රකාශනය පවුලේ දරුවන්ටත් ඒ වගේම බිරිඳ ආ දරුවන්ටත් පවුලේ සහෝදරයන්ටද එතුමා බොහොම ළඟින් අත්වැල් බැඳගෙන කටයුතු කළපු සහෝදරයන්ටද දන්වා යැවීමට මේ ශෝක යෝජනාවට එක් වෙනවා. තුමාට මොක් සුවපත්තන උන්
කොමෙන් සිටි ගරුවක මැතිවනේ ගරු හෙට්ටා පහම ඇතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට සූතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව විශේෂයෙන්ම අද දවසේදී අපේ දිස්ත්‍රික්කයේ ප්‍රතිපක්ෂක වුණත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඉතාමත්ම අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දීලා මේ අපේ ලෝකයෙන් වෙන් වෙලා ගිය සනත් විසාන්ත ගරු මන්ත්‍රීතුමා පිළිබඳව ශෝක ප්‍රකාශ කරන දවසේදී වචනයක් කතා කිරීම දිස්ත්‍රික්කයක් හැටියට මාත් සහෝදර මන්ත්‍රීවරයෙක් හැටියට මගේ වගකීමක් හැටියට මම සලකනවා. ඇත්තටම එතුමා දේශපාලන ජීවිතේ පටන් අරගෙන මම හිතන්නේ පල්ලෙහැම ගමෙන් දේශපාලන ජීවිතේ පටන් අරගෙන ප්‍රාදේශ සභාව, පළාත් සභාව වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරමින් දේශපාලන ගමනේ මං හිතන්නේ එතුමා ලබන්න පුළුවන් උපරිම ස්ථාන ටික ලබා ගත්ත කෙනෙක්. එතුමත් එක්ක දේශපාලන වශයෙන් ගත්තාම අපිට බොහෝ වෙනස්කම් තිබුණා. අපි හිතන දේශපාලනය, එතුමා හිතන දේශපාලනය අතර ලොකු වෙනස්කම් තිබුණා. හැබැයි එතුමාගේ දේශපාලන පැත්ත අරගත්තාම එතුමාගේ දේශපාලන පැත්ත ගත්තාම විශේෂයෙන්ම එතුමාට ප්‍රතිපත්තියක් තිබුණා තමුන්ගේ පක්ෂ දේශපාලනය සම්බන්ධව. ඒ වගේම විශේෂයෙන්ම ගත්තාම රාජපක්ෂ කියන පවුල ගැන එතුමාට දැමැත්ත විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය ගොඩනගාගෙන තිබුණා. මගේ පැත්තෙන් මම බොහෝ වෙලාවට එතුමාගේ ප්‍රතිපත්තිය ගැන යම් විදිහක හිතන්න අවස්ථාවක් අරගත්තා. මොකද හේතුව බොහෝ වෙලාවට දේශපාලනයේ බොහෝ අය තමුන්ගේ වාසියට එක එක අවස්ථාවලට පක්ෂ මාරු කරනකොට එතුමා ඒ වැඩ කොටස කරේ නැහැ. හැබැයි අපි දන්නවා එතුමා මේ යන මොහොතේ අමාත්‍ය ධූරයක් කුසලයෙන් හිටියේ. එතුමා මේ ගියට පස්සේ මේ සබස් සමාජය ගැන යම් දෙයක් කියන්න ඕන. යම් කෙනෙක් මේ යනවා, අපි එක් එක්කෙනාට ඒ පුද්ගලයා මේ රටේ ජීවත් වෙන කාලය තුලදී එයාගේ හැසිරීම සහ එයාගේ ක්‍රියාපටිපාටි සම්බන්ධව එක එක මත තියෙන්න පුළුවන්. අපි දන්නවා අපි කොච්චර වෙන පැත්තකට මතයක් දරුවත් එතුමා ගැන සතුටු වෙන, එතුමාගෙන් සේවය ලැබපු, එතුමා නිසා තමුන්ගේ බොහෝ දේවල් සාර්ථක කරගත්ත කණ්ඩායමක් ඉන්නවා. ඒ අපිත් එක්කත් කතා කරනවා. නමුත් එතුමා මිය ගියාට පස්සේ සමාජ මාධ්‍ය ජාල හරහා මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් කරපු ඒ ක්‍රියාදාමය පැහැදිලිව අපි හෙලා දකිමු. ඒක නොවිය යුතු කාරණාවක් කවුරු හෝ කමක් නැහැ. අපි මේ ජන සමාජය තුළ ජීවත් වෙද්දී අපි එකිනෙකාට කැමති ඒවා තියෙනවා, අකමැති දේවල් තියෙනවා, අපි ආස කරන දේවල් තියෙනවා, ආස කරන්නේ නැති දේවල් තියෙනවා. ඒ එක එක කොට්ටාස වලට ඒක වෙනස්. එතුමාගේ ජනමතයත් එක්ක, එතුමාත් එක්ක හිටපු ජනකොටසට එතුමා නායකයෙක්, එතුමා දේශපාලකයෙක්, එතුමා ජනතා සේවකයෙක්. අපිට එතුමා කරන සේවයේදී අපේ කොට්ටාසට එතුමා යම් වෙනසක් හැටියට පේන්න පුළුවන්. හැබැයි කෙසේ වෙතත් එතුමා මේ රටේ පුරවැසියෙක් හැටියට තමුන්ගේ වැඩ කොටස තමුන්ගේ කණ්ඩායමට හොඳින් කරපු එක්කෙනෙක්. සෝ අපි ඒ ගැන කතා කරන්න පස්සට යන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන් මම දැක්කේ එතුමාගේ භාර්යාව සහ දරුවන් ටික. ඒ අය පාඩුව තමුන්ට වෙච්ච පාඩුව දේශපාලනේ පැත්තක තියලා රටක ජන සමාජයට වෙන තත්ත්වයේ පැත්තක තියලා තමුන්ගේ පවුලට වෙන පාඩුවත් එක්ක ඒ දරා ගැනීම. ඒ අය ඒ දරුවෝ ඒකට මුහුණ දුන්න ආකාරය. ඒ දරුවෝ ලබාගත් අත්දැකීම මං හිතනවා ඒ දරුවන්ට මේ ජන සමාජය තුළ තමුන්ගේ පියා මිය ගියාට වඩා වෙනත් අත්දැකීමක් මේ ජන සමාජයේ හැසිරෙච්ච අර වැරදි ආකාරය සම්බන්ධව ලොකු අත්දැකීමක් ගන්න පුළුවන් වෙයි කියලා. මොකද තමුන්ගේ පියා තමුන්ට රජෙක්. එතකොට ඒ පියා ගැන තමුන් හිතද්දි ජන සමාජය වෙනත් දේවල් කියද්දි ඒ දරුවෝ දන්නේ නැහැ මොකද්ද ජන සමාජයේ සිද්ධ වුණ හරි දේ කියලා. හැබැයි අපි ජන සමාජය දැනගන්න ඕන හැසිරෙද්දි අපි කතා බහ කරද්දි හෝ වෙනත් දේවල් කරද්දි අපි මොනවද කරන්න කියන ජන සමාජයට. එසා අපි දකින්නේ ප්‍රාදේශ සභාවෙන් පටන් අරගෙන පළාත් සභාවට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අමාත්‍ය ධූර උසුලලා ඒ ජනතාවට වැඩ කරලා ප්‍රතිපත්තියක් අනුව වැඩ කටයුතු කරමින් ඉදිරියට ආපු දේශපාලකෙක් හැටියට අවාසනාවන්ත සිද්ධියක් සිද්ධ වෙලා එතුමා මිය ගියාට පස්සේ විශේෂයෙන්ම ඒ බිරිඳ ඒ දරුවන් ඒ විද දරාගත්ත දෙයත් එක්ක මම දැක්කා බිරිඳගේ එක්තරා සුවිශේෂ වූ අවස්ථාවක්. එතුමිය මේකට ඉතාමත්ම සිත දැඩි කරගෙන මුහුණ දුන්නා කියලා මං හිතනවා. ඒ මුහුණ දුන්න ආකාරය දැක්කහම අපිටත් යම්කිසි පාඩමක් ඉගෙන ගන්න එතන තිබුණා කියලා මං විශ්වාස කරනවා. මොකද එතුමිය ඉතාමත්ම ශක්තිමත් ස්වරයෙන් කතා කරා. මට උගන්නපු දෙයක් තියෙනවා මෙතුමා ඒ උගන්නපු දෙය ඉස්සරහට ගෙනියන්න තියෙනවා මට කියලා. මං දැක්ක දරුවෝ විශේෂයෙන් මේ අඬලා අම්මට කියනවා අය කවදාකවත් මේකෙන් පස්සේ අනන්න සූදානම් වෙන්න එපා කියලා. මේ කාරණා අස්සේ අපි දකින්න ඕන මේවල එක එක්කෙනාට එක එක විදිහට හිතන්න පුළුවන්. හිතන්න නිදහස තියෙනවා රටේ. හැබැයි මතක තියාගන්නවා කවුරු හෝ මේ රට තුළ තමුන් ජීවත් වෙන කාලය තුළ තමුන් කරපු සේවය අගය කරන කණ්ඩායමක් පැත්තක ඉන්නකොට බොහෝ වෙලාවට අගය කරන්න ඇති කණ්ඩායමක් තව පැත්තේ ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක් ලෝකෙ මතය. සා මේකත් එක්ක අපි ඒ අගය කරන කණ්ඩායමට ඒ නැතුව ගියේදී ගැන අපි සිහිපත් කරනවා. ඒ වගේම මම හිතන්නේ මේ බිරිඳට ඒ දරුවන්ට අපි විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. මොකද ඒ අය ජීවත් වෙන්න ඕන ජන සමාජයේ තමුන්ගේ පවුල වෙනුවෙන් විතරක් නෙවෙයි මේ ජන සමාජයේ වෙනුවෙන්ම ජීවත් වෙන්න ඕන. ඒ ගමන් මඟ නිවැරදිව යන්න ඕන. එන මං හිතනවා බොහෝ දේවල් ඉස්සරහට එතුමියට ප්‍රදේශයේ ජනතාවටත් ප්‍රදේශයේ ජනතාවටත් කරන්න හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ දරුවන් තිදෙනාට මං හිතනවා විශේෂයෙන්ම හැම කෙනෙක්ම ආශිර්වාද කරන්න ඕනේ දරුවන්ට අවශ්‍ය මඟ පෙන්වීම සහ ඒ දරුවෝ ලබාගත් අත්දැකීමත් එක්ක ඉස්සරහට යන්න කරන අවස්ථාව අපි ලබා දිය යුතු වෙනවා කියලා මම විශ්වාස කරනවා. මං ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් අපි පක්ෂයක් හැටියට අපේත් අපේ දිස්ත්‍රික්කයේ අපේ පක්ෂය නියෝජනය කරන හැම හැටියටත් විශේෂයෙන්ම අපේ කනගාටුව ඒ ශෝකයේ සියල්ලම බෙදා හදා ගන්නවා ඒ පවුලේ සියලු දෙනාත් එක්කම. ඒ වගේම එතුමාත් කතෝලිකයෙක් මමත් කතෝලිකයෙක්. එතුමාට අපේ ආගම අනුව මොක්සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ දරුවෝ සියලු දෙනාට ඉදිරි කාලය තුළ සාර්ථක ජීවිතයක් ගත කරන් ඒ ජීවිතයෙන් ඉස්සරහට ගිහිල්ලා රට වෙනුවෙන් යමක් කරන්න දිව්‍යන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුබන්තුමා. ඊළඟට පස්සන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා.
නියුක්ත ජනතා නායකතුමනි, අපි අද සියලු දෙනා දේශපාලනය කරන්නේ ජනතාව සේවය කරන්න. හැබැයි ජනතාව නැවත අපි ගරු කරන ආදරය කරන තත්ත්වයට පත් වෙන්නේ එක ජනතාවගේ ආදරය දිනා ගන්න එක එච්චර ලේසි පාසු කාරණේකුත් නොවේ. අපාප්‍රාප්ත සනත් නිශාන්ත මැතිතුමා මේ යනතුරුත් මියගේ පසුව තමන්ගේ ප්‍රදේශයේ ජනතාවගේ හදවත දිනාගත්තයි කියලයි මම විශ්වාස කරන්නේ. මේක තමයි දේශපාලනයෙකුට අමාරුම දේ කියලා මම විශ්වාස කරනවා. මොනවද අපි කරනවද? මොන තරම් හොඳ කරත් මිනිසුන් අත එක වැරද්දක් ඇති තැන ඒ ඔක්කොම හොඳ නරක් වෙනවා කියන එකත් ඔබතුමා හොඳට දන්න. අපි එදා අවමගුල් උත්සවයට ගිය වෙලාවේ දැක්ක මොනතරම් ජනතාවගේ ජනතාවක් අපේ සනත් නිශාන්ත මැතිතුමාගේ දේහයට අවසන් ගෞරවය දක්වන්න පැමිණියද කියලා. කරුණෝජ කතානායකතුමනි, සමාජයේ ඔහු ගැන වැරදි මතයක් ඇති කරන්න ඇතමෙක් ඉතාමතාම කටයුතු කරපු බව ඔබ දන්නවා. ඒ සඳහා සමාජ මාධ්‍ය යොදාගෙන විවිධ අපවාද පවා නැගූ බවත් දන්නවා. ඒත් මේ ගිහිල්ලත් ජනතාවගේ ආදරය කරන ආදරණීය දේශපාලනඥයෙකු වෙන එක මඩවලට වඩා අමාරු දෙයක්. සනත් නිශාන්ත මන්ත්‍රීතුමා ඒක ලෝකයට පෙන්වයි කියලයි මම විශ්වාස කරන්නේ. සනත් නිශාන්ත මන්ත්‍රීතුමාගේ දේශපාලන හැරවුම් ලක්ෂ්‍ය වන්නේ 1997 මාර්තු 21 වෙනිදා පැවති පළාත් පාලන මැතිවරණය. මේ ඡන්දෙට ඉදිරිපත් වන සනත් පසුව පුත්තලම ආරච්චි කට්ටු ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු බවට පත් වෙනවා. එදා ඉඳන් කවදාවත් සනත් නිශාන්ත මැතිවරණ පරාජය වෙලා නැහැ. ගෙදර උන්නේත් නැහැ. දකිටි කාලයකින් ප්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවට තීරණය. මට මතකයි ඔහු සැරය පළාත් අමාත්‍යවරය ධූර අමතරව වයම පළාත් සභාවේ වැඩ බලන මහ ඇමතිවරයා වශයෙන් විදියටත් සේවය කළා. එතුමාගේ පවුලේ සමාජිකයෝ මේ උත්තරීතර සභාව ගැලරියේ පැමිණ සිටින නිසා දන්නවා. 1977 ඉඳන්ම දේශපාලනය නිසා මෙයාගේ ගෙවල් දොරවල් ගිනි තිබුවා. සර් මම අත දරුවෙක් කාලේ ඉඳලම ගෙවල් ගිනි තියෙන එක මුහුණ දීලා තියෙන්නේ කියලා ජීවත්ව සිටියේදී සනත් නිශාන්ත මා සමග ඕනගෙම සිනාසෙමින් කියලා තියෙනවා. අන්තිම පාරට කලින් 2002 සනත් ලගේ ගෙදර ගිනි තිබුවා කියලා මට මතකයි. දේශපාලනය නිසා මොන දේ අහිමි වුණත් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ 2015 පළමු වරට නියෝජනය කරන වෙලාවේදී ජනතාව සිටියේ ඌතෙක්. එදා පුත්තලින් වැඩිම මනාප අරගෙන තමයි සනත් නිශාන්ත මන්ත්‍රී ධූරයට තේරිපත් උනේ. ඒ විතරක් නොවේ, 2020 මහමැතිවරණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මනාප 80 දහසකට වැඩිය අරගෙන දිස්ත්‍රික්කයේ පළවෙනියා වන්නේ සනත් නිශාන්තට හැකියාවක් තිබුණා. හැමදාමත් ඌගේ අතේ තිබුණේ මහින්ද චින්තනය කියන ප්‍රතිපත්තිය. ඌ ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටියා පමණක් නොවේ, ඒ යථාර්ථයක් කරගන්න ජනතාව වෙනුවෙන් වැඩ කළා. බය නැතුව මගේ මතවාදය මේක, මම පෙනී ඉන්නේ මේ වෙනුවෙන් කියලා ජනතාවට කියන්න කොන්දක් සනත් තිබුණා. ඒ නිසා ඌ කවදාවත් වැල යන අතට මැස්ස ගහලා බලාගෙන උන්නේ නැහැ. එහෙම නොවන නිසා සමාජයේ බොහෝ අපවාදවලට මුහුණ දෙන්න සනත් නිශාන්තට මන්ත්‍රීතුමාට සිදු වුණා. කරුගතානායක නියෝජ්‍ය කතානායකතුමනි, සනත් නිශාන්ත මන්ත්‍රීතුමාට චෝදනා කරපු බොහෝ අය එතුමාගේ නාහයට අහන්නේ නැති ගති ලක්ෂණ තදින් විවේචනය කළා. එතුමා එදා කළේ පුත්තම දිස්ත්‍රික්කයට ගැළපෙන දේශපාලනය. හැබැයි දඩබ්බරකම ඇතුලේ හිටිය උණු වෙන හතක් හිතක් තිබිච්ච සනත් නිශාන්තට බොහෝ දිනෙක අපට මගෑව මේක දන්න පුත්වල මේ ඔහුගේ පාක්ෂිකයෝ ඌන් ළඟින් හැමදාම හිටියා. අදත් ඒකේ වෙනසක් නෑ කියලයි මම නෑ කියලා මම දන්නවා. අපි හැමදාමත් අපේ පාක්ෂිකයෝ ආරක්ෂා කළා. සනත් නිසන්ත තමන්ගේ පාක්ෂිකයෝ පමණක් නොවේ පක්ෂය ආරක්ෂා කරන්නත් බොහෝ වැඩකොටසක් ඉටු කළා. තමන්ගේ ඇමතිකම නැති වුණත් කමක් නැහැ කියලා ඔහු නායකත්වයටත් කියන්න කියන දේ මුහුණටම කියන්න පුරුදු වෙලා හිටියා. පක්ෂයේ සමාජිකයින්ට සිදුවන අසාධාරණකම් එනෙහිලිකම් ගැන ඔහු නොබියව කියන්න ඕන අයගේ මූණටම කිව්වා. ඒ හැමදේම අතරේ තමන්ගේ පක්ෂය වෙනුවෙන් අසීමිතව කැප වුණා. එදා ධීවර රාජ්‍ය ඇමතිවරයා විදිහට පත් වුණාම ඔහු මට කියනවා සර් ධීවර ඇමති විදිහට ඉද්දි මොනවද නොකළ කියයි. ඒ නිසා මේ ඇමතිකමේ මිනිසුන්ට ධීවර ගෙවල් ඉඳලා හැමදේම හදන්න ඕන කියලා. ඇත්තටම ඔහු පළාත් සභාවේ ධීවර ඇමති විදිහට ඉන්න කාලේ ඉඳන්ම පුත්තල මේ ධීවර ජනතාව වෙනුවෙන් බොහෝ ව්‍යාකෘති ක්‍රියාත්මක කළා. ඔහුට අවශ්‍ය වුණේ ඒ හැම තැනදීම රජයෙන් යමක් අරගෙන ජනතාවට දෙන්න කවදාවත් තමන්ට කියලා දෙයක් ඔහු අපෙන් ඉල්ලුවේ නැහැ. ඒ විතරක් නොයි දියුණු වෙන්න ඕන තරම් කෙටි ක්‍රම තියෙද්දි දේශපාලන නිසා ඒ දේවල් අතහැරලා ජනතා සේවය වෙනුවෙන් කැපවෙන තරම් හිතක් ඔහුට තිබුණා. එදා රටේ පැවති තත්ත්වය එක ධීවර රාජ්‍ය ඇමති ධූරේ ඔහු ඉවත් වුණා. ඔහු ජල සම්පාදන රාජ්‍ය ඇමති ධූරේ දුරුන් දෙමින් ලොකු වැඩ කොටසක් කරන්න මුල පුරලා ඉදි තමයි මේ අවාසනාවන්ත අනතුරට මුහුණ දුන්නේ. ඒ වෙනකොට පුරා අවුරුදු 26ක් අතක් වකන්ඩෝ මේ රටේ දේශපාලනයේ නිරත වුණා. වසර 10ක ආසන්න කාලයක් මේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කළා. යාත්‍රා කාලයේදී අප සමගත් අපේ පවුලේ සමාජිකයන් සමගත් ඌට තිබුණු දැඩි බැඳීම මත් මේ මොහොතේ මා සිහිපත් කළ යුතුයි. ධනය බලය එක්ක නොවේ බොහෝ දේ වෙනස් කරන මිනිසුන් අතරේ ඌ හැමදාම මනුස්සකම අමතක නොකළ උතුම් මිනිසෙක් බව මේ සභාවට මා ප්‍රකාශ කරන්නේ නිසයි. කතානායක නියෝජ්‍ය කතානායකතුමනි සනත් නිශාන්ත පෙරේරා මැතිතුමාගේ මෙම හදිසි අභාවයෙන් සංවේගයට පත් බිරිඳ චාමරි ප්‍රියංකාටත් සනුත්නි යුහානා සඳුනි ශ්‍යාලා ස්වර්ෂි ඇන් දියනියන් තිදිනා සහ සමත් අන්තෝනි පුංචි පුතුනුවන්ට මාගේ බලවත් සුඛයෙන් මේ පල කර සිටිනවා. සනත් නිශාන්ත මන්ත්‍රීතුමා මිය ගියාම සමාජ මාධ්‍ය ඇතමෙක් සංවිධානාත්මකව මඩ ගහන්න අපවාද කරන කොට කොළඹ සිට ඔහුගේ දේහය හලාවතට රැගෙන යනකොට මග දෙපස කහත් දහස් ගණන් ජනතාව රැඳී සිටිමින් ඌට ගරුව දැක් වූ ජනතාවටත් මගේ අවත් ආචාර්ය උද වෙනවා. එදා සංවිධානාත්මකව අපේ මැතිතුවරුන් ගෙවල් දොරවල් ගිනි තිබ්බා. නිශාන්තයේ නිවසත් මුළු මුනිම ගිනි ගැලපුණා. අන්තිමට සනත්ගේ දේහ යන්නේ තියන්න අත්තනක් හරියට තිබුණේ නැහැ. තාවකාලික ඉදි කරපු කූඩාරමු තමයි දේහ තැන්පත් කළේ. එතැන් දහස් කරන ජනතාව වැල නොකඩි ඇවි ඇඬූ කඳුලි ඔහුට අවසන් ගෞරවය දැක්වූ හැටි අපි දැක්කා. සනත් ජනතාවට එක්ක හිටපු නැති දේශපාලනඥයෙක් නම් එවැනි ගෞරවයක් ඌට ලැබෙන්නේ නැහැ. ඒ නිසා බිදාබර සැමියා බිදාබර පියාගේ දේශපාලනය ගෙවල් ගිනි තියලා මඩ ගහලා චරිත ඝාතනය කරලා නවත්වන්න කාටවත් බැරි වුණා. තමන්ගේ ලේ දහඩිය කඳුළු අඳුරු සනත් නිශාන්ත ගැන පුත්තල මේ ජනතාවට අදටත් විශාල ගෞරවයක් තිබෙන බව අපි දන්නවා. ඒ නිසා සනත් නිශාන්ත මන්ත්‍රීතුමා තමන්ගේ සැමියා තමන්ගේ පියා කියලා නොබියව කියන්න සමාජ මාධ්‍ය තුළ ඇති මිනිසු මිනිස්කමන් අත්හැරලා කරපු කතාවලට දවසක් නිවැරදි මගකින් උත්තර දෙන්න. මම මේ අවස්ථාවේදී අපේ කනගාටුව පක්ෂේ කනගාටු එම් පවුල වෙත පුද කරමි. එතුමාට මුක්ෂෝ පදනු.
බොහොම ස්තුතියි හිටපු ජනාධිපතිතුමනි. මීළඟට ගරු නීතිඥ රෞප්හකින් මැත්තුමා ගෞඩ ප්ලීස් මූලාසනය සඳහා ගරු වීරසිංහ වීරසිංහ මැත්තුමා සහ
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගෙන් පසුව මේ ශෝක ප්‍රකාශයේදී ශනත් නිශාන්ත මැතිතුමන් පිළිබඳව අප පක්ෂය වෙනුවෙන් වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. මුලින්ම මෙවැනි දේශපාලන පෞරුෂත්වයක් පිළිබඳව විවිධාකාර කෝණවලින් විවිධ අදහස් පළ කරුණත් ඇත්ත වශයෙන්ම පක්ෂයත් තුළ පක්ෂ නායකත්වයට අභියෝගයක් වෙන ඕනෑම අවස්ථාවක ඉදිරියට ඇවිල්ලා එවෙනුවෙන් නොබියව එඩිතරව මූණ දිය හැකි පාක්ෂිකයන් සිටීම මහිතන්නේ බොහෝ දුරට ඒ නායකත්වටත් තියෙන ශක්තියක් කියලා මම හිතනවා. නිතර වෙලේ මේ සභාගර්භයේ ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා නම් මුලින්ම පෙරට එන කෙනෙක් හැටියට අපි ශාන්තව දැක්කා. ඉතාම සීග්‍රයෙන් ආවේගයට පත්වෙන කෙනෙක් හැටියට එතුමා අපි සභාගර්භයේ දැකලා තියෙනවා. ඇත්ත වශයෙන් කියනවා නම් එතුමා අකල් ලෙස ඒ මාර්ග අනතුරෙන් අපි අතරින් වෙන් වූ ඒ දින දවල්වරුවේ මේ පාර්ලිමේන්තුවේ අර මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත පිළිබඳව ඒකේ අපි සංශෝධන ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී ඇතිවෙච්ච ගැටුමේදී සාමාන්‍යයෙන් මම පක්ෂ නායකයෙකු හැටියට සභාගර්භයේ මැදට පණින සිරිතක් මට නොතිබුණත් එදා මට සභාගර්භයේ මැදට එන්න සිදු වුණා. ඒ වෙලේ සනත්ශ්‍රීනාත් මැතිතුමා තමයි මුලින්ම ඇවිල්ලා මං ළඟට ඇවිල්ලා මට කිව්වේ, "සර්, ඔබතුමා පක්ෂ නායකයෙක්. අපි වගේ ඔබතුමා මේ පැනලා මෙහෙට එන එක එච්චර හොඳ නැහැ. ඔබතුමා එහාට යන්න." එහෙමයි මට කිව්වේ. මං කිව්වේ, "සනත්, මේක බාර දුර වැඩක්. මං කතානායකතුමාට මේ පණිවිඩය කියන්න ඕනේ. මොකද මේකෙන් විශාල ප්‍රශ්නයක් මින් ඉදිරියට මතුවෙන්න පුළුවන්." ඉතින් කතානායකතුමා ළඟට ගිහිල්ලා මං කියන්න මට ඉඩ දෙන්න. ඔතන කියලා කියන්නේ මම කියලා ඒ නමුත් උතුමා මෙතනින් අපිත් එක්ක ඉඳලා මේ ගැටුමට එන්න එපා. එහෙමයි මට කිව්වේ. එතුමාගේ ඒ සිරිතෝක. ඉතින් දැන් අපි ඒ පිළිබඳ අදත් පාර්ලිමේන්තුවේ කතා වුණා මාර්ගගත ඒ සුරක්ෂිතා පිළිබඳ පනතේ තියෙන අඩුපාඩු පිළිබඳ. මං මේ එක උදාහරණයක් කිව්වේ. අත වශයෙන්ම කුඩා කාලේ සිට දේශපාලනයට නඹුරක් පෙන්නපු කෙනෙක් හැටියටත් ප්‍රාදේශීය සභාවේ ඉඳලා ආරචකට්ටු ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට විපක්ෂ නායකයෙක් හැටියට පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට පළාත් සභාවේ අමාත්‍යවරයෙක් හැටියට ඊන් පසුව මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වගේම රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට එතුමත් එක්ක මොන මතභේද තිබුණත් යම් ප්‍රශ්නයක් මතුවෙච්ච අවස්ථාවේදී එතුමත් එක්ක සාකච්ඡා කළ එතුමා අන්තිමට දැරුවේ මම මීට කලින් දරපු අමාත්‍යාංශයේ කොටසක් ජල සම්පාදන අමාත්‍යාංශයේ ප්‍රජා ජල යෝජනා ක්‍රම පිළිබඳව වගකීම් දරන අමාත්‍යාංශික එතුමා හිටියේ. එතුමාට කාරණා කීපයක් පිළිබඳව ඒ දිවයින පුරා විසිරී තියෙන මේ ප්‍රජාජල ක්‍රමවල ප්‍රශ්නයක් මතු වුණාම එතුමාට දුරකථන ඇමතුමකින් කතා කරලා සනත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් මේ විසඳලා දෙන්න කියලා කතා කරාම මොන වගේ ප්‍රතිවිරුද්ධ දේශපාලනේ අපි හිටියත් එතුමා ඒ ප්‍රශ්නේ පිළිබඳව අවධානය යොමු කරලා ඒ කරලා දෙන සිරිතක් තිබුණා. ඒක තමයි අපේ අගය කරන්න ඕනේ. ඒ වගේ මෙතුමාගේ වියෝවෙන් පසුව අපේ පාක්ෂික මන්ත්‍රීවරුන් විශේෂයෙන් මෙතුමත් එක්ක පළාත් සභාවේ හිටපු අය වයඹ පළාත් සභාවේ එතුමත් එක්ක හිටපු නගරාධිපති බායිස් මෙතුමා ගැන මෙතන සඳහන් වුණා. කෙටි කාලයක් එතුමා අපේ හිටපු ජනාධිපතිමත් එක්කත් අපේ පක්ෂය ඉඳලා වෙන් වෙලා ගිහිල්ලා වැඩ කරා. ඊට පස්සේ අපේ පක්ෂයට නැවත බැඳුණා. එතුමත් දැන් අපි අතර නැහැ. එතුමා ගැනත් මෙහෙමයි සමහරු හිතන්නේ. ඉතාම සුළුවෙන් ප්‍රචණ්ඩත්වයට යොමු වෙනවා කියලා යම් විදිහට විවේචනය කරන්න පුළුවන්. නමුත් බායිස්මතුමාගේ වියෝයෙන් පසුව අපි දැක්කා පුත්තලන් ජනතාව එයා පිළිබඳව එයාගේ නැතිවීම පිළිබඳ තිබුණු කම්පණය. එලෙසම අපි සනත් නිශාන්තගේ මරණයෙන් පස්සෙත් අපි දැක්කා එතුමාගේ පෞරුෂත්වයට තිබුණු ඒ ගරුත්වය. ඒ හින්දා තමන් ජීවත් වෙන කාලයේදී ඕනෑම විදිහකට යම් කෙනෙක් පිළිබඳව අදහස් දරන්න පුළුවන්. නමුත් එයා නැති වුණාට පස්සේ එයාගේ ආධාරකරුවන් විතරක් නෙවෙයි ඒ ප්‍රදේශයේ ජනතාව අතරෙත් විශාල හිඩෙසක් ඇති වෙනවා. එයා කරපු දේශපාලනය පිළිබඳව යම් අඩුපාඩුවක් දකිනවා. මාත් දකින්නේ ශනත් නිශාන්ත කියන මේ දේශපාලන පෞරුෂත්වය ඉතාම කෙටි කාලයක් තුළ මනාපඡන්ද 80,000කට වැඩි මනාපඡන්දයක් අරන් මේ සභාවට ආපු මන්ත්‍රීවරයෙක් හැටියටත් ඒ වගේම විශාල ලෙස නොයෙකුත් දූරවලින් ධීවර ජනතාවට එතුමා විශාල සේවයක් කළා. ඒ වගේම කතෝලික ප්‍රජාව නියෝජනය කරමින් ඒ ප්‍රජාව පිළිබඳව තියෙන නොයෙකුත් ගැටලුවලදී එතුමා මැදිහත් වුණා. මට අද වගේ මතකයි එතුමා මිය යෑමට සුමාන 2-3කට කලින් මුසල්පිටිය ප්‍රදේශයේ පොඩි ප්‍රජාජල යෝජනා ක්‍රමයේ දෙපාර්ශ්ව අතරේ ගැටුමක් ඇති වුණා. එවෙලෙත් මං එතුමාට කතා කරා. කතා කරාම එතුමා කිව්වේ සර් කලබල වෙන්න එපා, මං දන්නවා ඒ ගැටුමේ අපේ පාර්ශ්වයත් ඉන්නවා, ඔබතුමාගේ පාර්ශ්වයත් ඉන්නවා, අපි ඒක සමාදානයෙන් බේරගමු, මං කතා කරලා ඒක බේරුමක් කරන්නම් කියලා මට පොරොන්දු වුණා. ඉතින් ඒ වගේ එතුමන් ගැන පොදුවේ යම් අදහසක් කුමක් තිබ්බත් දේශපාලන මිත්‍රත්වය මේ සභාගර්භයෙන් පිට අවශ්‍ය වෙලාවකදී පෙන්නපු කෙනෙක් හැටියට මං එතුමා ගැන දකිනවා. එතුමාගේ වියෝවෙන් කම්පණයට පත් වූ එතුමාගේ භාර්යාව, ඒ වගේ දරුවන්ට, ඒ වගේ මේ පවුල අයට, විශේෂයෙන්ම මේ පොදු ජන පෙරමුණේ නායකත්වයට, ඒ වගේම අනිකුත් පාක්ෂිකයන්ට, ඒ වගේම පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට ඒ වියෝ පිළිබඳව අපේ කනගාටුවත් එතුමාගේ ජීවිතයේ අගය කළ යුතු නොයෙකුත් කාරණා තිබුණා කියලා කියමින් මේ අවස්ථාවට මම මාව සම්බන්ධ කිරීම පිළිබඳව මගේ ස්තුතිය පුද කරමින් මම සමග යන ස්තුතිය.
බොහොම ස්තුතියි. ගරු ජොන්ස්ටන් ප්‍රනාන්ද මැතිතුමා.
ගරු උලසනාරුද මැතිතුමනි, අද අපි මේ පාර්ලිමේන්තුවේ මේ ශෝක යෝජනාව ගෙනල්ලා තියෙන්නේ අවුරුදු 1994 දේශපාලනට ඇවිල්ලා පළවෙනි ඡන්දය ප්‍රාදේශ සභාවට ඉදිරිපත් කළා තියෙන තුමා 1997 98 ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් එනවා. අවුරුදු 24 කතර දේශපාලන භූමිකාවක හිටපු දේශපාලඥෙක්ට තමයි ඔහුගේ අභාවය වෙනුවෙන් මේ ශෝක යෝජනාව ගෙනල්ලා තියෙන්නේ. මම සතුටු වෙනවා රවුෆ් හකීම් ඇමතිතුමාගේ කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීම ගැනත්. අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ අදටත් අපි දන්නේ නැහැ මේ සරත් නිශාන්ත ඇමතිතුමාගේ මරණය සැලසුම් සහගත මිනිමරුවක්ද සාමාන්‍යයෙන් අනතුරකින් පත්වෙච්ච මිනිමරුමක්ද කියන එක ගැන තාමත් සැකයක් තියෙනවා. ඒ සැකය එතුමාගේ බිරිඳට තියෙන නිසා තමයි බිරිඳ ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අපි දැක්කා සමාජ මාධ්‍යයේ මේ සම්බන්ධව කතිකාවක් ඇති වුණා විතරක් නෙමෙයි මරණයට ආපු කීප දෙනෙකුත් මේ කතිකාව ඉදිරිපත් කරනවා අපි දැක්කා. ඒ නිසා මේ උත්තරදී සභාවේදී මම මතක් කරන්න කැමතියි, පළවෙනි දේ තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දාපු පැමිණිල්ල ඉක්මනින් විභාග කරලා. එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ කවුද කින්ද බන්ද කියලා හොයලා ඔවුන්ට නීති හමුවට ගෙනල්ලා දඬුවම් පමනන එක. ඒක අනිවාර්යෙන් කළ යුතුයි. අපි දන්නවා සනත් නිශාන්ත ඇමතිතුමා 225ටම සමාජ මාධ්‍ය හරහා කළු චරිත බවට පත් කරලා සුළුතරයක් සුදු චරිත බවට පත් කරන මෙහෙයුමක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුළේ බැලුවොත් නම් 225න් 3 දෙනෙක් සුදු චරිත, අනිත් ඔක්කොම කළු චරිත. දැන් 225ම හොඳ නෑ කියලා 225 ඇතුළේ ඉන්න අයත් කියනවා. එහෙම ගෙවරනකොට ඔහුත් ඒක ඇතුළේ ඉන්නවා. ඉතින් මේ රැල්ලට ඉතාමත්ම ඉහළින් අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටක් බේරගත්ත, රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න උරුමය උපන් නූපන් මේ රටේ ඉන්න ජනතාවට නිදහස උස්ම ගන්න අවස්ථා ලබා දුන්න නායකයෙක්. අපි දැක්කා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පටන් ගත්තාම දේශපාලන විශාල ගණනාවක් ත්‍රස්තවාදීන්ට ගොදුරු වුණා. ඒ වගේම විවිධ අවස්ථාද විවිධ අන්දමින් දේශපාලඥයෝ ඝාතනයට ලක්වෙච්ච අවස්ථා අපි දැක්කා. එනිසා මේ සුළුතරයක් හිතනවා 103ක් හිතනවා 97ම සනත් නිශාන්ත මැතිතුමා වගේ මැරුණා වගේ මැරුණොත් හොඳයි කියලා හිතන ඇත්ත ඉන්නවා. ඔවුන් විතරයි දේශපාලන කළ යුත්තේ, ඔවුන් විතරයි මේ රටේ ජීවත් විය යුත්තේ, ඔවුන්ට විතරයි මේ රට පාලනය කරන්න පුළුවන් කියලා හිතන 103ක සමාජයක් හිටියා. ඔවුන් තමයි මේ රැල්ල නිර්මාණය කරලා තියෙන්නේ. රවුෆ් හකීම් ඇමතිතුමා කිව්වා සනත් නිශාන්ත ඇමතිතුමා ඒ සමාජයට පෙනුන පුද්ගලයා නෙමෙයි සනත් නිශාන්ත ඇමතිතුමා ඇතුලේ තිබුණේ කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් ඒකම තමයි කිව්වේ. ඔහු තිබුණ සුන්දර හදවතක්. ඔහු ජේෂ්ඨයන්ට ගරු කරන දැනගත්ත පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනාට. ඒක තමයි රවුෆ් හකීම් ඇමතිතුමා ගාඩ කියලා තියෙන ඔබතුමා ජේෂ්ඨයෙක් සර් කියලා කතා කරුවා. කතා කරලා කිව්වා ඔබතුමා මෙතන ඇවිල්ලා මෙයා වෙන්න එපා. ඔබතුමාට හිමිතැන ඉන්න. ඒ කියන්නේ ඔහුට හොඳ නෑ කියන එකයි ඔයතුමා කියලා තියෙන්නේ. ඒ වගේම විවිධ අවස්ථාවල සාක්කියක් රවුෆ් හකින් ඇමතිතුමා විපක්ෂයේ හිටියත් රවුෆ් හකින් ඇමතිතුමාට උදව් කළ යුතු අවස්ථාවේදී එතුමා උදව් කරලා තියෙනවා. හැබැයි කොහොමද මේ වගේ සුන්දර මිනිස්සෙක්ගේ චරිතය කළුවට පෙන්වන්නේ? අපරාධකාරයෙක් මොනම් නොකිව්වේ, මංකොල්ලකාරයෙක්, දූෂිතයෙක්, හොරෙක්, මේවා තමයි සරත් නිශාන්ත ඇමතිතුමාට කිව්වා. අන්තිමට කිව්වා ඒ දිස්ත්‍රික්කයේ ඉන්න 103 කිව්වා පුත්‍රන් දිස්ත්‍රික්කයේ ඉන්නේ බූරුව තමයි මෙයාව එවලා තියෙන්නේ කියලා. මුළු දිස්ත්‍රික්කෙම 94ම අගෞරවය කෙරුවා. එතුමාට පන්න බහර දුන්නා. නින්දා අපහාස කෙරුවා. මැරෙන්න ඉස්සෙල්ලත් කෙරුවා, මැරුණාන් පස්සෙත් කෙරුවා. මරණයෙන් ඉස්සෙල්ලත් කෙරුවා, ජීවත් වෙලා ඉද්දී. මරණයෙන් පස්සෙත් කෙරුවා. දැන් බිරිඳටත් නින්දා අපහාස කරනවා. මේ සමාජය සමහරුම උගත්තු කියලා පෙන්නන, කොළඹ කියලා පෙන්නන, ඒ සමාජය පෙන්වුවේ සනාත් නිශාන්ත කියන්නේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු, සිටිය නැති පුද්ගලෙක් හැටියට තමයි පෙන්වන්නේ. ඔහු සුදුසු නැහැ. ඔහු දේශපාලකෙක් හැටියට සුදුසු නැහැ. ඔහුගේ චරිතය හොඳ නැහැ කියලා මතයක් ගොඩ නගන්න හැදුවා. හැබැයි සනාත් නිශාන්ත ඇමතිතුමා කවුද කියන එක ඔහු මරණයට පත් වුණාන් පස්සේ මේ රටේ බහුතරය ජනතාව දැනගත්තා. එතුමගේ මරණය අහපු වෙලාවෙ ඉඳලා නිදාගෙන හිටපු ඇඳුම් වලින් තමයි සමහර මිනිස්සු ආවේ රාගමට. කෙලේ ගුණය දක්වන්න ආවේ. එක පැත්තකින් අර කුලි හේවායෝ සල්ලි වලට පෝස්ට් හදන, සල්ලි වලට කමෙන් දාන අය උදේ 4:00 වෙද්දී ගහන්න පටන් ගත්තා. මරණයට නින්දා පාස කෙරුවා. මරණය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරලා පෝස්ටයක් දාන්න අයටත් නින්දා පාස කෙරුවා. තමන්ගේ නායකයා මරුණාම ශෝකයවත් ප්‍රකාශ කරන්න දුන්නේ නැහැ. ඒ ශෝකය ප්‍රකාශ කරන එක වදාපු අම්මලා තාත්තලාත් බයින්න පටන් ගත්තා. දෙමව්පියන්ට එමයි හසිරුනේ. හැබැයි සනත් නිශාන්ත ඇමතිතුමා පිටිපස්සේ හිටපු ඒ ජනතාව පසුබට වුණේ නැහැ. පෝස්ට් එක එකින් දෙකින් පටන් අරන් දහස් කරන ෆේස්බුක් එකේ සමාජ මාධ්‍යයේ ජනතා ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ඔවුන්ට ඇත්ති වෙන්න බයිනවා. මම අදත් ගෙනා බර ගානක් ඔහුට කරපු නින්දා අපහාස, දාපුවට කරපු නින්දා අපහාස. හැබැයි සනත් නිශාන්ත ඇමතිතුමාගේ දේහයට ඒ නායකයාට කෙලෙහිගුණේ දත් ජනතාව එතුමා කරපු සේවයට, එතුමාගේ දෙන ආදරණීය හදවතට, එතුමාගේ තිබිච්ච මනුස්සකමට එතුමාට ඇවිල්ලා ගෞරවය දක්වන්න ආවා. අන්තිමට 103 ෆේස්බුක් කුලී හේවායෝ ටික බුදිය ගත්තා. මේක අපි තේරුම් ගන්න ඕනේ. දැන් මරණයෙන් පස්සෙත් මම දැක්කා කියනවා මේ ආව සෙනග මෙතුමා 80,000 ඡන්ද ගත්තා, 110,000ක් ආවා, 8,000යි ගණන් හදනවා. දැන් ගණන් හදලා ආව ජනතාවට තපාස කරන්න හදනවා. එනිසා මේක අපි කල්පනා කරන්න ඕනේ. සනාත් නිශාන්ත ඇමතිතුමා කියන්නේ එතුමා මිනිස්සුන්ට සැබෑ ලෙස සේවය කරපු දේශපාලකයෙක්. තමන්ට ලැබුණු තනතුරෙන් උපරිමන්දමින් ජනතාවට සේවය කරපු ජනනායකයෙක්. මට කල්පිටියේ හිතවතෙක් මට කතා කෙරුවා. කතා කරලා බොහොම කනගාටුවෙන් එතුමා ඇඬුවා. එතුමා කිව්වා අපිට මේ හිටපු උස ගහ, මට පස්සේ තමයි තේරුනේ උස ගහ තමයි අපිට නැති වුණේ කියලා. ඔහු මුස්ලිම් ජාතිකයෙක්. උස ගහ නැති වුණේ ඇමතිතුමා කියලා කිව්වා. පුදුම මනුස්සකමක් තියෙන, ටෙලිෆෝන් එකක් කෝල් එකක් ගත්තාම ආන්සර් කරලා ඒ ප්‍රශ්නේ ඒ වෙලාවේ විසඳුම් දෙනවා. ඒ වගේම එතුමගේ දිවිච්ච දර්ශනය සහ එතුමගේ තිබුණ මනුස්සකම තමයි රට බේරගත්ත නායකයෙකුෙන් පෙනී හිටියා. නිවැරදි යන හිටගත්තා. හිරගෙදර පෙන්නද්දි එතුමා නිවැරදි යන හිටගත්තා. 2015 පාර්ලිමේන්තුවට ඇවිල්ලා හිරගෙවල් පෙන්නද්දි පක්ෂවල සමාජිකත්වය තහනම් කළ මන්ත්‍රීකම් නැති කරනවා කියනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම හිතන්නේ එතුමාට තමයි මම දැන් ඉස්සෙල්ලාම විනය පරීක්ෂණයකුත් තියන්න කටයුතු කරේ මට මතක හැටියට. එතුමා නිවර්දිය කෙලින් හිටගත්තා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පෙනී හිටියා. පක්ෂය හදද්දී ඒකට දරදිය ඇද්දා. ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී හිටියා. පාර්ලිමේන්තුවේ සටනක් තිබුණා. ඒ සටන තීරණ දෙන කෙලින් හිටගත්තා. අරගලයේද ඒ හැම ප්‍රශ්නකෙදම එතුමා කෙලින් හිටගත්ත කවදාක්වත් ඉස්සරහට තිබිච්ච පය පස්සට තිබිච්ච නැති නායකයෙක්. දේශපාලන නායකයෙක් වුණාම නිර්භීතකම තියෙන්න ඕනේ. ඒ නිර්භීතකම පෙන්නවා. ඒ නිර්භීතකම දකින්න අකමැති අය තමයි අර Facebook එකෙන් එතුමට පහර දුන්නේ. හැබැයි එතුමා ඒව ඔක්කොම ගත්තේ බොහොම විනෝදයෙන්. එතුමා අපි ළඟ ඉන්නකොට එතුමා Facebook එකේ දාරගෙන ඕම් මන් දැන් මේ පෝස්ට් එක දානවා. මේ පෝස්ට් එක දාපුවාම ඇමතුමා බලන්න මට ගහන ගැහිල්ල. එතුමාගේ වචලෙන් කියනවා එතුමා මහා ආතල් එකක් ගත්තේ. එතුමා කියන්න දින දේ හදවතේ තියාගන්නේ නැතුව එතුමා ඕන නාලිකාවකට ගියොත් එහෙම නැත්නම් සමාජ මාධ්‍යයේ තියෙන YouTube නාලිකාවට මොන දෙයකට කියත් එතුමා හදවතේ දේවල් තියන්න හිටියේ නැහැ. එතුමා කියනවා කෙලින්ම. එතුමාට අභියෝග කරනවා. එතුමා අභියෝග කරනවා. මේවා සමහර අය මේකට කැමති වුණේ නැහැ. සමහර අයට කැමති වුණේ තමන්ගේ මතය විතරක් බෞද්ධ ජනතාව දරන්න ඕනේ කියලා තමයි හිතාන දේශපාලනය කරන්නේ. ඒක අපි දැක්කා. අපි දැක්කා අරගලයේදී විපක්ෂ නායකතුමා ගියාම විපක්ෂ නායකතුමාටත් ගැහුවා. ඒ රියදුරයි අර STF එකයි හිටියේ නැත්නම් විපක්ෂ නායකතුමා මරණවද? හැබැයි විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ පෙනීදී කවුරු වෙනද? අරගලයේ වෙන්නේ. හැබැයි තාජ් හෝටලේ ගාවට යනකොට අර රියදුරාට මල් තියලා වඳින්න ඕනේ. ඒ රියදුරා හිටියේ නැත්නම් විපක්ෂ නායකතුමා තා තප්පර 30ක් පමා වුණා නේද මරණෝ. ඉතින් අපි මේ තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගන්න ඕනේ. 71 12000 අද මේ පතුරුනා වගේ එදා මොනවල් සුද්ධ කරලා මේ රටේ හිටව අහිංසක අම්මලා තාත්තගේ දරුවෝ 12000 තරුණයෝ ගංගාවල පා වුණා. 87 88 89 ජේසි අලුවතර ඇමතුමා දන්නවා. දොඩංගස්සන් දාසනේ නේද ඇමතුමා? මොන තරම් විනාශයක් වුණාද කියලා. 60000 තරුණයෝ අද තියෙන මේ අද මේ පෙන්නන ක්‍රමය මේ සමාජ මාධ්‍ය තුල අපිට විතරයි බලය ගන්න පුළුවන්. අපිට තමයි රටේ පාන්න බලය අල්ලන්න පුළුවන්. වෙඩි තියලා මරලා එහෙමයි එදා කටයුතු කරුවේ. ඒව තමයි ඔවුන්ගේ හිතවල උදේ ඉඳ හවස පැය 24ක් ඔවුන්ගේ ඔළුවල වැඩ කරන්නේ. ඒ ඉඳ තමයි Facebook එකේ 100% ප්‍රතිශතය ජනාධිපති කෙනෙක් හදාගෙන. එතකොට ඒ මතයට විරුද්ධ වෙන සනත් දේශාන්තලාට තිත්ත කුණුවරෙන් බනිනවා. දැන් අපිට මේ කතාව කරලා ගියන් පස්සේ අපිටත් බනින. මේක අලුත් දෙයක් නෙමෙයි. හැබැයි මතක තියාගන්න ඕනේ සමාජ මාධ්‍යයේ තියෙන දේ නෙමෙයි ගමේ තියෙන්නේ. ඒක තමයි සනත් දේශාන්ත ඇමතුමාට මුන්න තරම් පහර දුන්නත් වැල නොකඩි දහස් කරන ජනතාව එතුමාට ගරු කරන්න ආවේ. නින්දාපාස විඳමින් ඒ මරණයට ආවේ. නින්දාපාස විඳමින් අපි දන්නවා හෙට අප්පුවාම මැතිතුමා ඒ මරණයට ඇවිල්ලා එතුමා අවසන් ගෞරවය දැක්වුවා. හුඟක් අය ආවේ නැහැ. අදත් එකයි මම කිව්වේ කරුණා කරලා න්‍යාය පත්‍රයනෝ කටයුතු කරන්න. ශෝක යෝජනා ඒ න්‍යාය ප්‍රත්‍යවත් උදේ ක්‍රියාත්මක කරන්න දුන්නේ නැහැ. අකමැති කුහකෙට්ට විතරයි පුළුවන් සනත් නිශාන්ත ඇමතිතුමාගේ ශෝක යෝජනා ඉදිරි කතා නොකර ඉන්න දේශපාලන කුහකෙක්ට එක්ට අපුව ඇමතිතුමා කතා කරුවා රවුෆ් හකි ඇමතිතුමා කතා කරුවා අපි ගරු කරනවා කුහකයන්ට විතරයි බැරි සනත් නිශාන්ත මැතිතුමා ඔය පෙන්නපු යකා නෙමෙයි එතුමාගේ තිබුණේ එතුමාගේ හදවත සුන්දර හදවතක් එතුමා කතෝලිකෙක් හැටියට කතෝලික ජනතාවට විතරක් නෙමෙයි බෞද්ධ ජනතාවටත් දැවැන්ත සේවාවක් සහ මුස්ලිම් ජනතාවටත් දැවැන්ත හා ද්‍රවිඩ ජනතාවටත් දැවැන්ත සේවාවක් කරපු නායකයෙක් ඒ දිස්ත්‍රික්කයේ ඒ හින්දා තමයි එතුමා 60,000යි ඊළඟ 80,000යි මනාප අඩුන්නේ නැහැ එතුමාගේ කවදාකවත් ප්‍රාදේශීය සභාවෙන්ද එතුමාගේ මනාප දවස ගානේ එතුමාට වැඩි උනේ ඇයි එතුමාගේ තනතුර ආවරණයක් කරගත්තේ නැහැ ඒ තනතුරෙන් වැඩ කෙරුවා වේලාවක් කලාවක් එතුමාට තිබුණේ නැහැ මට ඒ හිටු පොලිස් නාරි මහත්තයෙක් කියව දවස් 3 වතාවක් කොළඹින්ද ගියාලු ගමට ජනතාවට වැඩ කරන්න ලැබුණු දෙයි ඒ ජනතාවට උපරිම සේවය කෙරුවා ඒ හින්දා තමයි එතුමාගේ තියෙන මේ මනුස්සකම හින්දා තමයි ජනතාව සලකන්න ආවේ එතුමාට පහර දුන්නා වගේ අද ආදරණීය බිරිඳ ඒ නීතිඥ මහත්මයා චමරි එතුමියටත් පහර දෙන්නේ සනත් නිශාන්ත ඇමතිතුමා තතිවිච්ච බයම තමයි බිරිඳටත් තියෙන්නේ ඒ බිරිඳ ගියා මම දැක්කා පොලිස් නිලධාරි මහත්මයාගේ මරණයට සාමාන්‍ය කෙනෙක් යන්න බෑ පුදුම ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ පුදුම හයියක් තියෙන්න ඕනේ තමන්ගේ ස්වාමි පුරුෂයා මැරලා ඉද්දි ස්වාමි පුරුෂයාත් එක්ක ගිහිල්ලා ඒ නැති වෙච්ච පොලිස් නිලධාරි මහතාගේ බිරිඳත් එක්ක කනගාටු ප්‍රකාශ කරන්න සහ ශෝකය බෙදා ගන්න ගියා Facebook එකේ ගහනවා ඇයි මේ බය තියෙන්නේ බය නිසා අනිත් ජනතාව බය කරනවා බය නිසා අනිත් ජනතාව බය කරනවා ඒක තමයි පාර්ලිමේන්තුව ඇතුලේ කරන්නේත් ඒක පිටත් කරන්නේ ඒක ඒ නිසා අපි පැහැදිලි කරන්නේ පාර්ලිමේන්තුවේදී සනාත් නිශාන්ත ඇමතිතුමාගේ චරිතය එතුමා අභියෝග වලට මුහුණ දුන්නා ප්‍රශ්න වලට මුහුණ දුන්නා ප්‍රශ්න වලින් පැනලා ගියේ නැහැ ඒ වගේම හිටගත්තේ යුතු තැන අවංකව හිටගත්තා වැණුනේ නැහැ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂා කරන්න එතුමා එදත් පෙනී හිටියා මරණ මංචක වෙලා ඇද්දී එතුමා පෙනී හිටියා එතුමා නාමවෙන්දත් හිටිය අරලියගහ මන්දිරය ඇතුලේ බොහොම නිර්භීත දේශපාලඥයෙක් දේශපාලඥයෙක් වුණාම නැවත නැවත වාරයක් කියනවා නිර්භීත වෙන්න ඕනේ රට වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ හයිය තියෙන්න ඕනේ ශක්තිය තියෙන්න ඕනේ එහෙම නැති වුණොත් ඔහු නියම දේශපාලඥයෙක් නෙමෙයි ඒ නිසා අපි කියනවා සනත් නිශාන්ත මැතිතුමා බය කරන්න හැදුවා වගේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීට ගරු කරන ජනතාව බය කරන්න හැදුවට බය කරන්න හම්බ වෙන්නේ නැහැ ඔය විදියටම බය කරුවා සනත් නිශාන්ත මැතිතුමාට අගෞරව කරුවා වගේ තමයි එදා ජනාධිපති මැතිවරණදී 87 88 කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරමින් ඡන්ද දෙන්න යන පළවෙනි පස් දෙනාව මරනවා කිව්වා මරනවා කියව මැරුවා මැරුවා විතරක් නෙමෙයි ධනිස්සෙන් උඩට මිනිය ගෙනියන්න දෙන්න එපා කියපෝ දේශපාලන කණ්ඩායමක් ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී පෙන්නමින් එදත් කරුවේ ඕක ඔවුන්ගේ කැමැත්තට ඉඩ දෙන්නේ නැති මිනිස්සුන්ව ඝාතනය කරුවා එදා තුවක්කුවෙන් ඝාතනය කරුවා අද සල්ලි ගවලා Facebook එකෙන් සමාජ මාධ්‍ය හරහා චරිත ඝාතනය කරනවා පහර දෙනවා පෙන්නන්න ප්‍රජාතන්ත්‍රවාදී රට පාලනය කරන්න ඉන්නවා කියලා කියන්නේ හැබැයි තිත්ත කුණු හරපෙන් තමයි Facebook එකේ ඔවුන්ගේ සල්ලි ගෙවන කුලී හමුදාව සල්ලි ගෙවලා කටයුතු කරන කුලී හමුදාව වැඩ කටයුතු කරන්නේ ඒ නිසා අපි කියනවා බුද්ධිමත් ජනතාවක් එනවා ඒ බුද්ධිමත් ජනතාව තමයි බහුතරයක් සනත් නිශාන්ත ඇමතිතුමාගේ අවසන් කටයුතු වලට සහභාගී වුණේ කියලා මේ උත්තරීතර සභාවේදී මම මතක් කරනවා. මීට වඩා මම දීර්ඝ කතා කරන්න යන්නේ නැහැ. අපි සතුටු වෙනවා. අද ඉක්මනින් මේ ශෝක යෝජනා පාර්ලිමේන්තුවට ගෙනීම සම්බන්ධ. සාමාන්‍ය ශෝක යෝජනාවක් ඉන්නේ මාස 6-7ක් අවුරුද්දක් ගිලා තවත් ඉන්නවා බර ගණනාවකගේ ශෝක යෝජනාගේ. හැබැයි මේ රාජ්‍ය ඇමතිතුමා වෙනුවෙන් සාමේ පවතින ක්‍රමය වෙනුවෙන් මේක ඉතාමත් ඉක්මනින් ගෙනල්ලා අදහස් ප්‍රකාශ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට අවස්ථාවක් ලබා දීම ගැන අපි කතානායකතුමාට ස්තුතිවන්ත වෙනවා. මුලසන ආරුද මන්ත්‍රීමා මීටරි දීර්ඝ කතා කරන්න යන්නේ නැහැ. මම දේශපාලනට හරව ගන්න හැබැයි කතා කළ යුතු අපි තැන කතා කළේ නැත්තම් අපි සනත් නිශාන්ත ඇමතිතුමාට කරන අගෞරවයක්. ඒ නිසා මේ වෙලාවේදී මම ඒ ආදරණීය බිරිඳටත් සනත් නිශාන්ත ඇමතිතුමාගේ දරුවෝ ඔවුන් තමයි වැඩිම කනගාටුව තියෙන්නේ. ඔහුගේ සහෝදරයන්ට ඔහුගේ ඥාතීන්ට තමයි වැඩිම කනගාටුව තියෙන්නේ. ඒ දුක අර දරුවා අම්මට කියද්දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හිතන්නේ එන වෙලාවේ තමයි ශෝකය ප්‍රකාශ කරන්නේ ඒ වෙලාවේ ගෙදරට එන වෙලාවේ තමයි මම හිතන්නේ. ඒ දරුවා කියන පොඩි පුතා අම්මගේ මූණෙන් අල්ලලා කියනවා අම්මේ අඬන්න එපා කියලා. ඒකටත් අර 100% කැමති වුණේ නැහැ. ඒකටත් කැමති වුණේ නැහැ. ඒ නිසා ලොකු හයියක් තියෙන පවුලක් සනත් නිශාන්ත ඇමතිතුමා වෙනුවෙන් මට මතකයි එදුමගේ ආදරණීය බිරිඳ කුරුණෑගල ඇවිල්ලා වල්ලා එතුමාට එන්න බැරි රැස්වීම ඇවිල්ලා වාඩිලා ඒ ලාවිදී ආ සම්පූර්ණ සහයෝගය අපිට ලබා දුන්නා. ස්වාමි පුරුෂයා වෙනුවෙන් දරුවන් වෙනුවෙන් යුතුයකම් කරන ආදරණීය බිරිඳ එතුමිය ඇතුලේ ඒ දරුවන්ටත් ඒ පවුලේ ඥාතීන්ටත් මගේ ශෝකය ප්‍රකාශ කරමින් සනත් නිශාන්ත ඇමතිතුමා කතෝලිකයේ එතුමාට මම මොක්සුවේ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මුනුසනාරි මන්ත්‍රමිනි.
බොහොම ස්තුතියි.